பெங்களூர் திருவிழா வி மேரிபூர் திருவிழா திருவிழா
Sarilanka. Eki yedeshiyak udesa pahandura. Navasilanta spur sangvidhane.
Sarilanka.
Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නවසීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරලංකා ගුවන්විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් මෞබිමේ සුවඳ කැටියුණු සීසර ලංකා අලුත්ම කලබක් අරගෙනයි අපි ඔබේ නිවහනට ගොඩ වෙන්නේ. අද 2018 අප්‍රේල් මාසේ 20 සිකුරාදා. මේ ගෙවෙන්නේ නවසීලන්ත හේමන්ත ඍතුවේ 2 මාසේ. මේ මාසෙන් පස්සේ ශීත ඍතුව. එහෙම නැතිනම් සිසිර ඍතුව. හිතන කොටත් සීතලයි වගේ. මෞබිමේ නම් තවමත් අවුරුදු. අවුරුදු උත්සව, අවුරුදු කුමාරියන් තෝරන තරඟ, සංගීත සංදර්ශන. ඒත් මට නම් වැඩිපුර මතක් වෙන්නේ අවුරුදු පහු වෙලා වෙසක් පෝයටත් ඉවර වෙන්නේ නැති කැවුම්. 2019 වත් අවුරුද්දට ගමට යන්නම ඕන කියලා තමයි හිතාගෙන ඉන්නේ. නැකතට හිසතෙල් ගල්වන දවස උදා වුණා විතරයි ජනාධිපතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වෙන්න එංගලන්තයට ගිහින්. කලින් වාරවලට වඩා විශාල පිරිසක් සමග මේ සංචාරයට සහභාගී වුණ බව තමයි ආරංචි. ජනාධිපතිතුමා හදිසියෙම පාර්ලිමේන්තු සැසිවාරයේ කල් තැබීමත් රටේ කතාබහට ලක්වෙන ආරංචියක් බවට පත් වෙලා ඒ සම්බන්ධ වූ ගැසට් නිවේදනෙත් යම් යම් අඩුපාඩු තියෙන බවයි කියන්නේ. රටේ අරාජික තත්ත්වයක් තියෙනවා කියලත් සමහර වාර්තා කියනවා. සමහර රූපවාහිනී නාලිකා රජයට පහර ගැසීම දිගටම කරගෙන යනවා. පාර්ලිමේන්තු සැසිවාරයේ අවසන් කිරීමෙන් කෝප් කමිටුව ඇතුළු විශේෂ කමිටු 10ක් අහෝසි වුණ බවත් පුවත්පත්වල පළවෙලා තියෙනවා. නවසීලන්ත අගමැතිනියත් මේ දිනවල පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වීමට ගොස් සිටිනවා. ළඟදිම පැවැත්වූ ඔපිනියන් පෝල් එකක් අනුව කම්කරු පක්ෂයේ ජනප්‍රියතාවයේ යම් අඩුවීමක් ඇති බවත් වාර්තා වෙනවා. සමහර විට ඔබ අහලත් ඇති අධ්‍යක්ෂක සුමිත්‍රා පීරිස් 2012 වසරේ වෛෂ්ණාවී නමින් චිත්‍රපටයක් හැදුවා. නමුත් ලංකාවේ තිබෙන චිත්‍රපට පෙන්වීමේ අපිළිවෙල නිසා ඒ චිත්‍රපටය තිරගත කරන්න අවස්ථාවක් ලැබෙන්නේ මේ අවුරුද්දේ. ඒ කියන්නේ 2018. ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගේ 99 උපන්දිනයත් යෙදිලා තිබුණේ මේ අවුරුද්දට. ඒ කියන්නේ චිත්‍රපටය හදලා අවුරුදු 6ක් යනකම් ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ රූකඩ නැටුම් කරවන රූකඩ ශිල්පියෙකුගේ ජීවිතය වටා. මේ වෛෂ්ණාවි චිත්‍රපටය ආචාර්ය ජේම්ස් ලෙස්ටර් ජේම්ස් පීරිස් අසහාය සිනමාවේදියාගේ මනසේ පහළ වූ සුරංගනා කතාවක් වගේ කතාවක්. ඒ කතාවේ තිර රචනය අද අපාතර නැති ටෝනි රණසිංහයන්ගේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කලින් කිව්වා වගේ සුමිත්‍රා පීරිස්. මේ කතාවේ සුරංගනාවිය නැතිනම් දේවතාවිය මෙලවට ගෙන එන්නේ රූකඩ කර්මාන්තයෙන් තම ජීවිකාව කරගෙන යන අම්මා තාත්තා නැති රූකඩ නිර්මාණකරුවෙක්. චිත්‍රපටියේ ඔහුගේ නම ඔසඳ. ඔබට මතක ඇති කූඹියෝ ටෙලි නාට්‍යයේ රංගපෑ දුමින්දු දොඩන් තැන්න තමයි ඔසඳගේ චරිතය නිරූපණය කරන්නේ. ඔසඳට ආදරය කරන්නේ ඔහුගේ නෑනන්ඩිය රුචිරා, ඒ සමාධි අරුණචාය, එහෙම නැත්නම් කවුරුත් දන්න විදියට මලි. නමුත් වැඩිහිටියෝ ඔසඳට සහකාරියක් හොයලා දෙන්න හදන්නේ යෝජනාවකින්. යෝජනා කළ තරුණිය විවාහයට පෙර ඇගේ පරණ පෙම්වතා හා සැඟව යනවා. ඔසඳ මේ ආරංචියෙන් කම්පාවට පත් වෙනවා. කම්පාවෙන් මිදෙන්න ඔහු අලුතින් රුක්කත්තන කොට කෑල්ලක් අරගෙන අලුත් රූකඩයක් නිර්මාණය කරන්න පටන් ගන්නවා. එයින් නිමා වෙන්නේ බොහොම ලස්සන කාන්තා රූකඩ රූපයක්. ඒ රූකඩයට දේවතාවියක් ආරූඪ වීම නිසා මේ රූකඩය ප්‍රාණියෙක් බවට පත් වෙනවා මේ චිත්‍රපටියේ. ඒ චරිතය රඟපාන්නේ යශෝදා විමලධර්ම. ඔසඳ ප්‍රාණියෙක් වූ රූකඩයට ටිකින් ටික ලං වෙනවා. අමුතුම කතාවක්. කතාව ඔබට පෙන්වන්න අපට පුළුවන්කමක් නැති නිසා අපි හිතුවා එම චිත්‍රපටියේ මියුරු ගීතයක් ඔබ වෙනුවෙන් ප්‍රචාරය කරන්න. මේ චිත්‍රපටියේ සංගීතය සපයලා තියෙන්නේ අදාපත්‍ර නැති නිමල් මෙන්ඩිස්. අහලා බලන්න.
Shall I see you? සසිටි වෛෂ්ණවි චිත්‍රපටි ගීතයක් තමත්ම මේ අලංකාර චිත්‍රපටියක් බව පෙනුණා අපි පසුගිය දවසේ බැලුවා ඒ කොටස් කීපයක්. ඉතින් අපි උත්සාහ කරනවා ඔක්ලන්ඩ් නුවරටත් විශේෂයෙන්ම නවසිරන්තේටත් ඒ චිත්‍රපටිය ගෙන්වා ගැනීමට ඉතින් ඔබටත් ඒ නරඹන්නට හැකිය වියයි අපි හිතසිතෙනවා. එතින් අපි පසුගිය සතියේ ලම්බුවව අලුත් අවුරුද්ද ගැන කතා කළා. එතින් අපි හිතනවා මේ අසාසිතින ඔබ සිළු දෙනාගෙන් කොටසක් හරි අලුත් අවුරුදු අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඇතයි කියලා. මේ අලුත් අවුරුදු අදිෂ්ඨානය කියන්නේ ඇත්තටම මේ අපි අවුරුදු චාරිත්‍රවලට අයත් අංගයක් නෙවෙයි. ඒ වුණත් මේ අලුත් අවුරුද්ද නිමිති කරගෙන එවැනි අදිෂ්ඨානයක් ඇති කරගෙන එය මුදුන්පත් කරගන්නට මේ වසරේ කටයුතු කරනවා නම් මම හිතන්නේ ඔබේ ජීවිතයේ නොමැකෙන සීවැට්නයක් වේවි. එවැනි අදිෂ්ඨානයක් හැම අවුරුද්දෙම කරනවා නම් මම හිතන්නේ ඔබේ ජීවිතය සෑහෙන ඉහළ තලයකට ඔබට ගෙන යන්නට පුළුවන් වේවි. ඉතින් මේ අපි මේ මාතෘකාවට නැවත එන්නම්. මොකද ඒක තමයි අද අපි අපේ වැඩසටහනේ තේම වශයෙන් තෝරගත්තේ. නමුත් ඊට පළමු මේ සිරිතක් වශයෙන් අපි ලංකාවේ පසුගිය දෙසතියේ සිදුණු දේ ගැන වචනක් හරි කතා කරනවා. ඉතින් අදත් ඒ ගැන අපි ඉතාමත් කෙටියෙන් කතා කරන බලාපොරොත්තු වෙනවා. අලුත් අවුරුදු නිවාඩු සමය නිසා වැඩිමනත් දෙයක් සිදුවෙන්නේ නැහැ. එක අතකින් හැමදාම වගේ මේ වගේ නිවාඩුවක් තියෙනවා නම් කොයිතරම් හොඳද කියලා හිතෙනවා. ඒ මොකද මේ නිවාඩු වුණාම රටට අහිතකර දේවල් වෙනවා අඩුයි. නිවාඩු නැති හැම මේ වැඩ කරන දිනේ අසන ලැබෙන්නේ පොදුවේ ගත්තාම රටට ඒතරම් හිතකර දේවල් නැන්නේ. ඉතින් මේ දේශපාලනිකයන් රටට වෙන හානිය ගැන මේ රටේ කීර්තිය ගැන මම හිතන්නේ අල්ප මාත්‍රකවත් හැඟීමක් තියෙනවා කියලා එවැනි හැඟීමකින් වැඩ කරනවා කියලාත් අපි හිතන්නේ නැහැ. නමුත් මේ ඕකේ පසුගිය සතියේ සිදුණු සිද්ධීන් අතරින් එක් ප්‍රථම ස්ථානයේ මම හිතන්නේ දන්නේ එක්සත් රාජධානී පැවැතුණු පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකින්ගේ සමුළුව. ඒකට අපේ ජනාධිපතිතුමා ඇතුළු ඇමතිවරු කීප දෙනෙක් සහභාගී වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රතිබිම්බය මාතෙන තරමක් දුරට හෝ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ජාත්‍යන්තරව කියවුණා. ඒ ඇරෙන්නට එතරම් වැදගත් දෙයක් වුණයි කියලා අපිට හිතන්නට බෑ. ඊට කලින් දවස් කීපයකට පෙර පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කෙරුණා. ඉතින් දැනට තියෙන ආරංචි අනුව එයිනුත් රටට හිතකර දෙයක් හෝ අහිතකර දෙයක් හෝ නැහැ බව පේන්නේ. ඉතින් සමහර විට මේ දේශපාලනඥයන්ගේ සූත්‍රයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ අපි වැදගත් දෙයක් ගැන කතා කරන්නට අපි නැවතත් මේ අවුරුදු අදිෂ්ඨානය ගැනට එතනට යමු. රටේ සිදුවන දේවල් වලින් මම මතනේ අපගේ මේ සිත් මන්ද උත්සාහී තත්ත්වයකටපත් වෙනවා. අපගේ පුද්ගලික ජීවිත වලටත් ඒ තත්ත්වය බලපානවා. ඉතින් එවැනි පරාජිත හැඟීම් අභිබවලා මතනේ මේ ධනාත්මක හැඟීම් ඉස්මතු කරන්නට අපි බලෙන් හරි උත්සාහ ගන්න ඕනේ කියන එකයි අපිට හිතෙන්නේ. ඉතින් නැත්තම් මේ වෙන දේවල් අහගෙන හිටියොත් එහෙම අපිත් ඇත්තටම අපේ සිතුවිලිත් ඍණාත්මක පැත්තට යන්නේ. ඇති මේ අපි මේ ධනාත්මක සිතුවිලි ඒ වගේ කටයුතු විවිධ අන්දමේ වැඩසටහන් අරහා ශ්‍රී ලංකාවේ කෙරිගෙන යනවා. ඒව සමහරට මේ ආගමික වැඩසටහන් හරහා වගේම සිත දියුණු කිරීමේ වැඩසටහන් හරහාත් සිදු වෙනවා. ඒ මම හිතන්නේ නැහැ මේ ඉස්සර තිබුණා කියලා. නමුත් මේ පසුගිය දශකය ඇතුළත එවැනි වැඩසටහන් තරමක් දුරට ඉදිරියට ඇවිත් තියෙනවා. අපේ තරුණ පරම්පරාව හරහා ඒවා මේ අපේ සමාජීය කටයුතු වලටත් එක් වෙලා තියෙනවා. ඉතින් මේ අලුත්ම කියලා කියන ඇත්තට මම කිව්වාගේ මේ පසුගිය දශකයේ ඇතුළත එක්වෙච්ච වචනයක් තමයි මේ ධනාත්මක චින්තනය කියලා. ඉතින් මේ පසුගිය දශකය පුරා මේ සංකල්පය ධනාත්මක චින්තනය කියන සංකල්පය ශ්‍රී ලංකා පුරාම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වුණු බව අපිට පේනවා. මේ ඇත්තටම මේ සංකල්පය තමුන්ගේ මේ ප්‍රශ්න සඳහා මේ විසඳුමක් නෙමෙයි. එහෙම මම දැන් හිතන එකත් හරි කියලා. නමුත් මේ සංකල්පය යම් කිසි උපකරණයක් පමණයි. මේ ධනාත්මක චින්තනය කියන්නේ ඊටාත්ම සරල ඊටාත්ම සීමා සහිත ප්‍රයෝජනක ඇති උපකරණයක්. ඒ ඇරෙන්නට එය මේ ප්‍රශ්න වලට විසඳුමක් නෙමෙයි. නමුත් මේ තමුන් ඉන්න තත්ත්වයට වඩා වැඩි හොඳ තත්ත්වයකට යන්නට ලැහැස්ති වෙන බව තමුන්ගේම හිතට දැනුම් දෙන පණිවිඩ තමයි මේ ධනාත්මක චින්තනයෙන් කෙරෙන්නේ. එහෙම කියන්නේ මේ පණිවිඩයක් තමුන්ගේ හිතට යවලා මොහොත් නොකර හිටියට වැඩක් නැහැ. නමුත් පණිවිඩයක් හිතට යවලා ඒගෙන සිතලා ඒ ගමන යන්න පටන් ගත්තොත් අන්න එතකොට මම හිතන්නේ අපි ඔබටත් අපිට අපි හැමටත් මම හිතන්නේ යමක් ප්‍රයෝජනවත් යමක් කරන්න පුළුවන් ඔබටත් රටටත්. ඉතින් මේ අවුරුදු අදිෂ්ඨානය මේ ඒ වගේ ධනාත්මක චින්තනයක් ආරම්භ කරන්න හොඳ නිමිත්තක්. ඉතින් අපි ඒ ගැන හොයනකොට අපිට හමු වුණා ITN රූපවාහිනී සේවයේ දැනට අවුරුදු මතන 6කට පමණ පෙර 2012යි අවුරුද්ද ඒ කාලේ විකාශනය වුණු මේ 7 වෙනි පැය වැඩසටහනේ එක වැඩසටහනක්. ඒකට සහභාගී වෙලා තුනේ මේ පළදායිතා විශේෂඥ සනත් ගමගේ මහතා. ඉතින් ඒ මහතා මේ සාමූහික සාකච්ඡාවකදී මෙන්න මේ වගේ අදහස් කීපයක් ඉදිරිපත් කළා. අපි ඒ වැඩසටහනෙන් අද වැඩසටහන අපේ වැඩසටහනත් පටන් ගනිමු.
අලුත් අවුරුද්ද ටිකක් මොකක් හරි වෙනසකට මුණ පුරන්න හොඳයි කියලා අපි හැමෝටම විශ්වාසයක් තියෙනවානේ. ඒ විශ්වාසයට ඔබ ගරු කරනවාද? මොකද්ද එහෙම තියෙන වටිනාකම?
සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ අතිශයින්ම වැදගත් දෙයක්. ඇත්තටම මේ අවසාන වශයෙන් මගේ තිබුණ වැඩසටහනේ මම විශේෂයෙන්ම කිව්වා කතෝලික භක්තිකයෙක් වේවා ඉස්ලාම් භක්තිකයෙක් වේවා මේ සිංහල අවුරුද්දේ තියෙන හරය ජීවිතයට එකතු කරගන්න. ඇයි සංජීව මෙහෙම කියන්නේ? අපි සමහරට අවුරුදු 80ක 90ක ජීවිත කාල පරාසයද තුළ අපි ජීවත් වෙනවා. මේ ඔයා ජීවත් වෙන කාල පරාසයේ ඔයාට ආපහු හැරිලා බලන්න ඔයා කියන ජීවිතේ දිහා මට වැරදුනේ කොතනද, මං හදාගන්න ඕනේ කොතනද, මෙතන ගියාට මගේ ගමන් මාර්ගය යන්නේ කොහාටද, මං මගේ ජීවිතේ බලාපොරොත්තුත් එක්ක හරිතැනට යනවද කියලා බලන්න. සිංහල අවුරුද්ද තරම් හොඳ කාලයක් තවත් නැහැ. මොකද මේක කඩේීමක්. මේ කඩේමේ තියෙන සුවිශේෂම හරිම ලස්සනම දේ තමයි පරණ අවුරුද්දේට වැඩ අතාරින්න අපිට කාලයක් තියෙනවා. මේ පරණ අවුරුද්දේ වැඩ අතාරිනවා කියලා කියන්නේ අපි එතනින් ඉහට අලුත් අවුරුද්දේ අලුත් මේ සංක්‍රාන්ති සමයේ කිසි දෙයක් කරන්නේ නැහැ. ජීවිතේට මේක හරි අත්‍යවශ්‍ය දෙයක්. ඔබ දේවල් අත්හැරලා දාලා නිවෙමින් ඉන්නවා අලුත් අවුරුද්දේ අලුත් ඉලක්ක ගැන සිනමාවකින්. ඒ කාලේ පින් අතේ වැඩ කරන මිසක වෙන කිසිම මේ ක්‍රියාශීලී දෙයකට සහභාගී වෙන්නේ නැහැ. ඒ සියලු වැඩ අතරින්නකොට ඔන්න ඔයාට ටාගට් එකක් වාට ඉලක්කයක් තියෙනවා. මේ වෙලාව වෙනකොට මගේ සියලු වැඩ කටයුතු නිමා කරලා අලුත් අවුරුද්දේ අලුත් ආරම්භයක් ලබන්න මේ නැකතෙනකන් ඔයා බලාගෙන ඉන්නවා හරි ආසාවෙන් ලබන අවුරුද්දේ මොන වගේ තැනකටද යන්නේ කියලා. ඒ සංක්‍රාන්ති සමයේ ආපහු අපි ගැනම මේ දහමට ලැබි වෙනවා කියලා කියන්නේ අපි ඇතුළාන්තයේ පිළිබඳව හොයන බලනවා. ඒ ශක්තියත් අරගෙන තමයි ඔය අලුත් අවුරුද්දේ අලුත් සිහිනකට යන්නේ. ඒක පටන් ගන්නේ රටම එකට මුළු ජාතියම එකට එකම වෙලාවක.
ඔව් ඇත්තටම ඒ අදහස කිව්වහම තමයි මටත් මේ ගැන කල්පනා කෙරුණේ. අවුරුද්දේ වැඩ අත්තරිනවා ඊළඟට සංක්‍රාන්ති කාලයක් එනවා. ඊට පස්සේ වැඩ අල්ලනවා. ඉතින් මේ මචන් මේ සිරිත ශ්‍රී ලංකාවේ අවුරුදු සිය ගානක් කාලයක පටන් මම හිතන්නේ පුරුදු වෙලා තිබුණා. අපි ඒක කරගෙන ගියා. ඉතින් මේ එක බැලුවාම මේ ධනාත්මක චින්තනය කියන දේවල් මේ අලුතෙන් ලෝකයට හඳුන්වා දෙනවා. විශේෂයෙන්ම මේ බටහිර රටවල් වල තමයි මේ 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 දේවල් හඳුන්වා දීලා අපිටත් මේ යොමු කරන්නේ. නමුත් බලාගෙන ගියාම අපේ රටවල් වල මේ දේවල් අවුරුදු සිය ගානක තිස්සේ කෙරිලා තියෙනවා, කරගෙන යනවා. අපිට වෙලා තියෙන්නේ පසුගිය අවුරුදු 40-50 මේවා අත්හැරලා දාප එක. මේ අලුත් අවුරුදු චාරිත්‍රවල මේ වැඩ අත්හැරීම ඊට පස්සේ නොනගතිය කියලා අපි මොකද වැඩක් කරන්නේ නැතුව ආගමික වැඩසටහන් වලට යොමු වෙනවා. ඒකම ඇත්තටම මේ ඒ කාලය තමයි මම හිතන්නේ ජීවිතය ගැන කල්පනා කරන්නට තියෙන කාලේ. වෙන අවුරුද්ද අපි මොනවද කරන්නේ? සමහර වෙලාවට ගොවිතැන් කරන අය වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට කල්පනා කරන්න හොඳ කාලයක් තමයි. කොහොමද ඒව කරන්නේ, කොහොමද ඒව දිනු කරගන්නේ කියන එක. එහෙම නැත්නම් නවීන අන්දමට රැකියාවල් කරනවා නම් ඒ රැකියාවන් පැත්තෙන් කොහොමද කරගන්නේ? එහෙම නැත්නම් තමුන්ගේ පවුල පැත්තෙන් ගත්තොත් එහෙම පවුලේ මොනවද අපි මේ අවුරුද්දේ කරන්නට අවශ්‍ය, පවුලේ දියුණුවට කරන්නට අවශ්‍ය, අපේ දූ දරුවන් සඳහා අපිට මොනවද කරන්නට අවශ්‍ය, අන්න ඒව ගැන කල්පනා කරලා ඒ ගැන යම් කිසි සැකෙල්ලක් වැඩසටහනක් මේ අවුරුද්දට හිතා ගන්න පුළුවන් නම් ඒ ගැන කට්ටිය එකතු වෙලා කතා කරලා ඒ ගැන එකඟතාවයකට එන පුළුවන් නම් ඉතින් මම හිතනවා ඇත්තටම ඒක තමයි මේ ධනාත්මක මේ චින්තනය කියලා කියන්නේ. හොඳයි, මේ ඒ ගැන ඉතින් අපි තව පොඩ්ඩක් කතා කරමු. නමුත් අපි බලමු නැවතත් මේ සනත් ගමගේ මහතා ඒ ගැන වැඩි විස්තර ඇතුව කොහොමද කතා කරලා තියෙන්නේ කියලා.
මිනිස්සු විශ්වාස කරන මේක මහා අයුක්තිය රජින සමාජයක්. ඇයි අපි යුක්ති කරුකවන්නේ? මේක වංක මිනිස්සු දිනන ලෝකයක්. ඇයි අපි අවංක වෙලා බොරුවට මහන්සි වෙන්නේ? මේක හරි අසාධාරණ ලෝකයක්. ඇයි අපි සාධාරණ විදිහට ජීවත් වෙන්න හදන්නේ? මෙන්න මේ තුල තමන් කරන වැරදි එක සාධාරණීකරණය කරන්න මිනිස්සු හදනවා. නැත්තම් මිනිස්සුන්ට සාධාරණ හේතු මත කලකිරීමක් තියෙනවා සමාජය ගැන. ඒ ගැන මොකද කොටින් තියෙනවා මෙතන? ඔබතුම මේ ප්‍රශ්නේ අපි දෙන්න කවදාකත් මේ වැඩසටහන කොහොමද යන්නේ කියලා කතා කරන්න නැතුව ආවේ. මගේ හිතේ තිබුණම ලොකුම මේ දවස්වල හිතේ තියෙන දෙයක් මේ ඔබතුම ඇහුවේ. මම මෙතන ඇවිල්ලා මේ දේ කතා කරන් පස්සේ මේ රජයට සම්බන්ධ නාලිකාවක් ඇවිල්ලා කතා කරාම මාව මේ කාඩ් ගහන්න එපා, මම මේ කඩේ යනවා කියලා. ඊට වඩා එහාට ගිය දෙයක් ගැන මම මේ කතා කරන්න යන්නේ. පුළුවන් නම් මේකේ හරය තේරුම් ගන්න උත්සාහ කරන්න. ජනතාවගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. තෙරෙසා මෞතුමිය මගේ ජීවිතේම හුඟක් ගරුකරන චරිතයක්. අද කතෝලික සභාව විසින් ඇයව ඔසවා තබනවා සාන්තුවරයක් විදියට. ඇය ඒ තරම් ජීවත් වෙන කාලේ, අද අපේ බුදුදහමේ විදියට කියනවා බ්‍රහ්ම ලෝකයේ චිත්ත ජීවත් වෙන කාන්තාවක්. ඇයගෙන් අහනවා තෙරෙසා මෞතුමියට ආරාධනා කරනවා යුද විරෝධී රැස්වීමකට එන්න කියලා. තෙරෙසා මෞතුමිය ප්‍රතික්ෂේප කරන යුද විරෝධී රැස්වීම වලට යන්න. දැන් මේක හරි ගැටලුවක්. මොකද තෙරෙසා මෞතුමියගේ හැමදේම තියෙන්නේ මේ සාමයට කැමති යුද විරෝධී දේවල් තමයි කරන්නේ. හැබැයි යුද විරෝධී රැස්වීමට යන්නේ නැහැ. මේ වෙලේ මේ ආපු පිරිස ටිකක් කලබලෙන් ඉන්නකොට තෙරෙසා මෞතුමිය එතන ඉහට කියන උත්තරයක් දෙනවා. ඔබ කතා කරන්න සාමයට කැමති අයගේ රැස්වීමට මම ඉන්න. මේ යුද විරෝධී සාමයට කැමතියි කියන දේ දෙකක්. හේතුව ඔබේ මනසට ලොකුම ශක්තියක් තියෙනවා දේවල් ආකර්ෂණය කරගන්න. මේ අද දවසේ දීපක් චොප්‍රා වගේ දාර්ශනිකයොත් එක්ක කතා කරලා බැලුවොත් ඒගොල්ලන්ගේ මතවාද අරගෙන බැලුවොත් ජීවිතය වෙනස් කරගන්න පුළුවන් ලොකුම න්‍යායන් දෙකක් තියෙනවා. එකක් තමයි ආකර්ෂණය නීති. ඔබ මොන වගේ දේවල්ද ජීවිතය නඟා කරගන්නේ? දෙවෙනි එක ලෝ ඔෆ් රිෆ්ලෙක්ෂන්, ප්‍රතිපූර්තතාවයේ නීති. ඒ කියන්නේ ඔබ ලෝකෙට දෙන දේ තමයි වැඩිම ලැබෙන්නේ. අපි මේ ලෝකේ දැන් හුඟක් නාලිකාවල හරියට ප්‍රසිද්ධයි සංජීව විරෝධය මතු කරලා අඩුපාඩු පෙන්නලා දීලා ඒව හයිලයිට් කරන්නේ. සමහර නාලිකාවල ප්‍රවෘත්ති විකාශනවල විකුණන්නේ මලමිනි. දැන් මේ මේ වෛරය විකුණන්න ද්වේෂය වපුරන්න ඒ ආයතන වෙතම තමයි මේ දේවල් වෙන්නේ. ඒ වගේම ද්වේෂය සහ වෛරය වපුරන්නේ කවුද? ඔවුන් තමන්ගේ ජීවිතේ වෛරය නඟා කරගන්න.
මං ආරාධනා කරනවා අපි ඉඟක් මේ අධි මනෝවිද්‍යාව පරිහරණය කරන පිරිසක් ඉන්න රටක්. ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා අප සමහර දිගින් දිගටම විරෝධාකල්ප මතු කරපු පුද්ගලයෝ දිහා හැරලා බලන්න. ඒගොල්ලෝගේ මරණයෙන් පස්සේ කොහෙද ඉපදෙලා තියෙන්නේ කියලා. ඒගොල්ලෝ හැමතිස්සෙම ඉපදෙලා තියෙන්නේ එක්කෝ යක්ෂාත්මයක, එහෙම නැත්නම් තිරිසනාත්මයක. වෛරයෙන් වපුරන්න වපුරන්න ඔබ කරා එන්නේ වෛරය විතරයි. ඔබට පේනවා නම් සමාජය අසාධාරණයි, රජය අසාධාරණයි කියලා ඡන්දයක් එනකොට ඔබේ මතය කියලා ඔබ ප්‍රකාශ කරනවා. හැබැයි මම හැමදාම ආණ්ඩුපක්ෂේ. මොන පක්ෂයවත් මම හැමදාම ආණ්ඩුපක්ෂේ. මොකද මම යහපත් දේවල් විතරක් දකින්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්. මම අර වගේ දේවල් අතාරින්න කෙනෙක්. අසාධාරණකම් පිළිබඳ ඔබ ෆෝකස් කරන්න අවධානය යොමු කරන්න ඔබට කලකිරී වෙනවා, ඉච්ඡාමංගත්‍ය ඇති වෙනවා, මේකේ කෙලවර ඔබ මානසික ලෙඩෙක් වෙනවා, සියලු දේ ඔබ නැති කරගන්නවා. මේ විශ්වය කියලා කියන්නේ ඕනතරම් දෙන දෙයක්. විශ්වයෙන් ඔබට අසාධාරණයක් කරලා තියෙනවා නම් විශ්වයේ ස්වභාවය තමයි ඊට වඩා යහපත් දෙයක් ඔබේ ජීවිතයට හැමදාම දෙන්නේ. අත්පය නැතියි, ඇස දෙක පේන්නේ නැතියි, කන් ඇහෙන්නේ නැතියි, ඊට වඩා වෙන මොනවා හරි දෙයක් ජීවිතේ ලැබෙනවමයි. ඔබ අසාධාරණ, ඔබට වෙච්ච අසාධාරණයේ ෆෝකස් කරන්න. ඒ දෙයක අවධානය යොමු කරන්න. ඔබ තව තවත් කරනවා. මේකට තමයි අපේ සමාජයේ වහරක් තියෙන ඉල්ලම් කරනවා කියලා. ඉල්ලම් කරනවා කියන වහර ඇති වෙලා තියෙන්නේ මේකේ. ඇයි ඔබ ඉල්ලගෙන තමයි මේ දේවල් නඩ කරගන්නේ. සිතුවිලි වෙනස් කරන්න මේ සිංහල අවුරුද්ද. සිංහල අවුරුද්දේ නැකත එන්න කලින්, වැඩාලන නැකත එන්න කලින් ඔබේ සිතුවිලි ඔබ පවිත්‍ර කරගන්න. සිතුවිලි පවිත්‍ර කරගෙන මේ අවුරුද්දේ මොනවාද වගේ හීන ඉලක්ක දිහා බලන්න. ඒ වගේ වෙලාවට දැවි ඔයාගේ විවාහ නැකත තියෙන වෙලාවට, එහෙම නැත්නම් මේ අවුරුදු නැකත තියෙන වෙලාවට ඔයාගේ සිතුවිලි වලට නරකැඟීම් එන්න දෙන්නේම නැහැ. නරකැඟීම් එන්න දෙන්නේම නැතුව ඔයාගේ සිතුවිලි යහපත් කරගෙන අර ඉලක්කයට යන්න උත්සාහ කරනවා. මේක තමයි ඔයාගේ ජීවිතේ වැඩිපුරම වැදගත් වෙන්නේ. මේ සිංහල අවුරුද්දේ තියෙන උද්දාමය, තියෙන ප්‍රබෝධය අවුරුද්ද පුරාවටම රඳව ගන්නවා කියලා කියන්නේ මේ 2012 අවුරුද්ද ගෙවනවට වඩා 2013 අවුරුද්ද උදා කරගන්නකොට ඔබේ ජීවිතේ ඊට වඩා බොහෝ සේහෙලට ගිහිල්ලා අසාධාරණයන්ට විරුද්ධව කෑ ගහමින් ඉන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය වැඩිපුර වැදගත් වෙන්නේ අපේ අනිත් එක අපේ බුද්ධාගමනේ. අපි වැඩිහැදෙන මේ වැඩසටහන බලන්නේ බුද්ධාගමනේ. බුද්ධාගමනේ පරම දේ මොකක්ද? අටලෝ දහම. උපේක්ෂාව සහ අටලෝ දහම කියන දේ ජීවිතේට පුරුදු කරගන්නවා නම් ආණ්ඩුව කරපු දේවල්, එහෙම නැත්නම් අර ඇමතිතුමා කරපු දේවල්, මේ පක්ෂ කරපු දේවල් ගැන වද වෙන්නේ නැහැ නේ ඔච්චර. මොකටද උවල්ලාගෙන මේ මැරෙනවා කියලා හිතන්න. ජීවිතේ අල්ලගන්නේ නැතුව කරන්න පුළුවන් දේ ගැන හිතන්න, ඒ දෙයට ෆෝකස් කරන්න.
මුළු මිනිස් සමාජයමද කියලා මම දන්නේ නැහැ. අපේ අත්දින සමාජයේ අනේකායමක් කර්මකම් බලන ඉන්න සමාජයක්. මම කරන්නේ මෙයා කළොත් විතරයි. ඒක බොහෝ තැන්වල සමාජය මොන මාතෘකායකටේ මේ කොටස් කළා අපි මේක දගේ. එයා කළොත් මාත් කැමතියි ඒ දේ කරන්න. අපි පාර යනකොට රවුන්ඩ් බවුන්ඩ් එකේදී අනිත් කෙනාට ඉඩ දෙන්න තීරණය කරන්නේ ඒ මත. අපි රෑ වාහනේ යනකොට ලයිට් ඩිම් කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ එයා ඩිම් කළොත් තමයි මම ඩිම් කරන්නේ. එහෙම අනිකා කළොත් තමයි මා කරන්න කියන මානසිකත්වයේ අපි ඉන්නවා. මේකේ යම් සාධනීයතාවක් තියෙනවද නැත්නම් මේ සමාජයක පසුබෑමකට ඉදිරි ගමනට බාධාවක් වෙයිද?
ආපහු ඔයා ඉපදෙන්නේ වගේ ජීවිතේ වා මේ භවෙන් එහාට යන්නේ කොහෙද කියලා දිනුව තමයි ඔය හුඟක් වෙනට ඔය හැසිරීම රටාවල් මිනිස්සු තීරණය කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ඇත්තටම ඔබතුමා කිව්වා වගේ මේ සංජීව පාරේ යනකොට භාවනා කරන්න හොඳම තරමේ පාරේ යන්නේ. ඇයි ඔයා ආපහු කුටියකට ගිහිල්ලා භාවනා කරන්න පුරුදු වෙන්නේ? මේ සිංහල අවුරුද්දේ අලුත් චාරිත්‍රයක් පටන් ගන්න වාහනේ අරගෙන වාහනේ පදවන්න පාරේ හම්බෙන අයට මෛත්‍රී කරලි. පාරේ හම් දාන කුසලතා කියලා කියන්නේ දම් පිරිනැමීම දානේ කුසලතාවය. පාරේ යනකොට වනා පහිර පලින් යන මනුස්සයෙක් ඉඩ දෙන එක ඔබ දන් දෙන්නේ ඔබේ කාලේ ඔබේ ආයාසේ. මේක දානයක්. මේක චේතනාව ආපු ගමන් චේතනාම්බික වේකම මතයි. මේ චේතනාව ඔයාට ආපු ගමන් එතනින් තමයි දානමය කුසලයක් ඔයාගේ ඇති වෙන්න පටන් ගන්න. අපිට මෛත්‍රී කරන්න අනිත් මිනිස්සුන්ට දේවල් දෙන්න ඔබේ සිතුවිලි, මේ මෛත්‍රියේ තියෙන සිතුවිලි පුදුම සාගත ශක්තිමත්යයි. මේ දේ කරන්න අපිට ලෝකෙින් ලැබෙන දේ නෙවෙයි. මෙතනදී තමයි අර ගොවිපලේ නීතිය කියලා කියන්නේ. ඔයා බොන්චි ඇටයක් හැදුවොත් මේ විශ්ව රටට දෙන්නේ බොන්චි ඇටයක් නෙවෙයි. බොන්චි ඇට දස දහස් ගාණක් අස්සැබ්බ විදියට වෙනවා. එක අල බීජ අලයක් පෙපුරුවොත් එක අලයක් නෙමෙයි හැදෙන්නේ අල 20ක් ඉඳ ගහක හැදෙනවා. මේක තමයි විශ්ව වීදි. හැබැයි ගොවිපලේ අද හිටවල බලාගෙන ඉන්න බෑ. මෛත්‍රී වපුරන්න. මේ දේවල් වලට හම්බෙන්න නැත්තම් බලාගෙන ඉන්න ඒ හම්බෙන කාල උපේක්ෂාවෙන් ඉවසීමේ මෛත්‍රී කර්මයේ ඇදිලා බලාගෙන ඉන්න. මේ සිංහල අවුරුද්ද දැන් මේ 2012 යුගයේ අවසානයේ කිහිපෙමත් ඔය දේවල් කියන්නේ. ඔය දේවල් ගැන ලතරින් නැතුව මේ 2012 මේ අවුරුද්දේ මම සමාජයට දෙන දේ මොකද්ද? මම විශ්වයට දෙන දේ මොකද්ද? මමගේ පාසලේ අභිමානය වැඩි කරන්න දෙන දේ මොකද්ද? මම මේ අලුත් රටේ මම තාමත් කියන මම මේ අලුත් රටේ මගේ අලුත් රට ලෝකෙ ඉස්සරහට ගෙනියන්නේ. අපි අද දවසේ ලෝකේ මේ බොහෝ කෙනෙහිලිකම් වලට ලක් වෙලා ඉන්න ජාතියක්. අපි මේ වගේ වෙලාවකට වෙන්න ඕනේ අපි එකතු වෙලා අපි කවුද කියන දේ වෙන්න. මම විදේශත් කියන්නේ හම්බුච්ච වෙලාවක විදේශ රටවල සංචාර කරපේනවලු හැමදාම දැකපු දේ තමයි ඔය මාධ්‍ය වලින් කියනවට වඩා මිනිස්සුන්ගේ ගෞරවයක් කියන ශ්‍රී ලංකිකයන්ට. ශ්‍රී ලංකිකයෝ පිළිබඳ හරි හැඟීමකින් අභිමානයකින් කතා කරන ලංකාවට ඇවිල්ලා ඉන්න විදේශිකයෝ බොහොම අභිමානයෙන් කතා කරමින් යන්නේ. ඔය පොඩි පොඩි ගැන්සි කීපයක් රටවල් කීපයක් අපිට විරුද්ධව කෑමර ගන්න තමයි හැබැයි ලෝක ඊට වැඩිය ආදරේ දිනාගත්ත කොටසක් අපිට ඉන්න සමහර දැන් ඉරානයේ ගත්තොත් ඉරාන ජනාධිපතිතුමාගේ ඉඳලා ජනතාව කොච්චර ආදරයක් තියෙනවද මේ දේවල් දිහා බලන්න. අර නැති වෙච්ච දේවල් දිහා නෙමෙයි ඔබට තියෙන දේවල් දිහා බලන්න දෙන්න දෙන තරමට ඔබට ලැබෙයි.
අපි මේ 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 ජීවිතය තුළ කරන කැපවීමද ඔබ ගොවිපලේ නීතියට ඒ නීතිය ළඟට කියන්නේ දැන් සමාන්ත තියෙන එක මානසික කලාවෙදි මන්නේ කොච්චර හොඳ කළත් අපිට ලැබිච්ච දෙයක් නැහැ. අපි හරිය අවංකව මේ මිනිස්සු එක්ක ගැනඳුරු කළා නම් මේ මිනිස්සුන්ට අපි අවංකවම තේරෙන්නේ නැහැ. අපි අපේ ආයතනයේ අවංකව වැඩ කළා ආයතනය අපිට සැලකුවේ නැහැ. මේ මේවා දන්නේ ඔබ කියන නම් අපි මේ විශ්වයේ නීතිය අපි අත්විඳිනවා ජීවිතය හැමදාම. නමුත් මිනිස්සුන්ට ඒ ගැන පොඩි කලාවැටීම් මානසික නිඳවැටීම් තියෙනවා නේද? තමන් කරන දෙයට සාපේක්ෂව තමන්ට දෙයක් ලැබුණාද වගේ තැනකින්දලා කතා කරන මිනිස්සු හරි බහුලයි මේ සමාජයේ.
සංජීව එතන අපි පුරුදු කරලා තියෙන මේ විදියට මම එක උදාහරණයක් කියනවා. අපි පුංචි සමීක්ෂණයක් කළා. මා මේ මඩ ගහන්න නෙමෙයි කියන්නේ මඩ ගහීම මගේ අයිති දෙයක් නෙමෙයි. නමුත් මම මේ දැකපු දෙයක් එක ගුවන්විදුලි නාලිකාවක් හැන්දෑවේ 4 ඉඳලා 6 වෙනකල් මට එපා වෙලා තියෙන්නේ. මට එපා වෙලා තියෙන්නේ ඔය වචන තුන 40 වතාවකට වැඩිය කියනවා. 40 වතාවකට වැඩිය දවසකට කියන ඔය මේ පැය දෙක ඇස්සේ කියන ඔය වචන ටික ඔය චැනල් එක අහගෙන හිටියොත් ඔය චැනල් එකට ඉහළ රේටින්ග්ස් තියෙනවා. ඔය චැනල් එක අහගෙන ඉන්න මිනිස්සුන්ට දවස් සුමාරක දවස් 5ක් මාසයක් දෙකක් අහගෙන ඉන්නකොට එයාගේ ජීවන දහම මොකක්ද? මට එපා වෙලා සමහර නාලිකාවල ප්‍රවෘත්ති හවුත් එහෙම ඒ ප්‍රවෘත්ති හන්නේ ආන්න පේන්නේ මොකද්ද? අපි කොච්චර කරත් වැඩක් නෑ බලන්නකො අකුරු ගහනේ වු බාට උකට දීවෙන සමාජයෙන් පනල යන්න බාට ඕන තරම් වෙනවා. මෙතන මෙන්න මේ නිසා තමයි දැන් සමහර වෙලාවට මම සුමානකට පැය 7ක විතර ගුවන් විදුලි කාලයක් මම ගත් මම අරගෙන තියෙනවා. නමුත් මගේ ගෙදර තාම රේඩියෝ එකක් දාන්නේ නෑ. මම දන්නේ නැත්තේ මගේ සිතුවිලි සහ මගේ පවුලේ අයගේ සිතුවිලි මට උගක් වටිනින්ද. අපේ සිතුවිලි යහපත් සිතුවිලි ඉස්සරහට යන සිතුවිලි විසක ඔළු නරක කරගත්ත මිනිස්සුගේ සිතුවිලි වලට අපේ ඔළු වලට පාලනය කරන්න දෙන්නේ නැති හින්දා. මේ නිසා හරි ජනප්‍රියයි ඕන කෙනෙකුට හරි ලොකු වීරයෙක් වෙන්න පුළුවන් වෛරේ වපුරලා කඩා වැටේ වපුරලා. ඒක තමයි ඒක ස්වභාවය. හැබැයි ඊට වැඩි අපි උඩුගම් බලා යන්න ඕනේ ගමන. මේ අවුරුද්ද අපි හරි පටන් ගමු.
අපි උඩුගම් බලා යා යුතුයි. උඩුගම් බලා යෑම අපි තේරුම් ගන්න විදිහ ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. උඩුගම් බලා යනවා කියන්නේ යන ක්‍රමයට විරුද්ධ වීම. මම යන ක්‍රමය කියලා කියන්නේ දේශපාලනය නෙමෙයි සමාජයේ කොතනට අපි ගියත්. ඒ කියන්නේ ඒක ආයතනයක තුළද ගියත්, ඉස්කෝලේ තුළද ගියත්, ගෙදර තුළද ගියත් යම් ප්‍රතිවිරෝධයක් දක්වන්නා තමයි එතනදී මේ උඩුගම් බලා යන පටිසෝතගාමියා වෙන්නේ. මේ තේරුම් ගැනීම සම්බන්ධ මට පැහැදිලි කිරීමක් ඕනේ.
මම විශ්වාස කරන විදිහට හුඟක් වෙලාවට ලෝකයේ දේශපාලන විද්‍යාවේ උගන්වන න්‍යායක් තියෙනවා මේ ඉන්ක්‍රිමෙන්ටල් චේන්ජ්. ඒ කියන්නේ තියෙන තත්ත්වෙ වැඩි පොඩි වෙනස්කම් තියෙනකොට හැමතිස්සෙම ආරක්ෂා සහිතයි. එතකොට ඒක තමයි යන්න කියලා දේශපාලන විද්‍යාවේ අපිට උගන්වන සම්පූර්ණ ප්‍රතිවිරෝධයකට යන්නේ නැතුව. පුද්ගල සංවර්ධන විද්‍යාවේ ඒ වගේම අධිමනෝ විද්‍යාවේ කතා කරන වැදගත්ම දෙයක් තමයි විරෝධ ආකල්පයේ ඔබේ සිතට ආපු ගමන් මේ අද තියෙන ක්‍රමයේ පිළිබඳ ඔබට ද්වේෂයක් මතුවෙච්ච ගමන් ඔබ අලුත් ක්‍රමයක් හදන්න යනවා වෙනුවට අර දේ වැඩි වැඩියෙන් ඔබට ලැබෙනවා. මම මේ සරල සත්‍ය මම පොඩි කුංචි කාරණයකින් පැහැදිලි කරන්නම්. දැන් මේ සිංහල අවුරුද්දේ අරක්කු බොන එක නවත්තන්න, සිගරට් බොන එක නවත්තන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. එතකොට මේ අවුරුද්දේ රෙසොලූෂන්ස්, මේ අවුරුද්දේ අලුත් බලාපොරොත්තු අතර තියෙනවා මම ආතෝණන් අරක්කු බොන්නේ නැහැ, සිගරට් බොන්නේ නැහැ කියන එක කියනවා. කේන්ති ගන්නෑ, ණය වෙන්නේ නැහැ කියලා ওই වගේ දේවලුත් තියෙනවා. මෙතන වැදගත්ම දේ තමයි ඔබ කේන්ති ගන්නෙ නැහැ කියලා කියන්නේ ඔයාගේ මනසට පේන රූපේ මොකද්ද? කේන්තියම. ඔයා ණය වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔයාගේ ඔළුවට යන රූපේ මොකද්ද? ණය වෙන්නේ. සිගරට් බොන්නේ නැහැ කියලා කියන්නේ රූපේ යන රූපේ මොකද්ද? සිගරට් බොන රූපය තමයි ඉන්නේ. දැන් අවුරුද්දට මේ අරකු බොන එක නැවැත්තුවොත් එහෙම කෙනෙක් නවත්තපු ගමන් යාළුවෝ සේරම හම්බෙච්ච ගමන් මොකද දාමුනේ? නීර නැහැ නේද? දැන් අරයට ඔන්න හැමතිස්සෙම නිරන්තරයෙන්ම මතක කරලා දෙනවා. එයක් කියලා නැහැ. තව දවස් දෙකයි මම බිව්වේ නැහැ. දවස් හතරයි බිව්වේ නැහැ. සුමන කැලට මොකද වෙන්නේ? කකුල් දෙකෙන් ගෙදර ආපු මනුස්සය කකුල් හතරෙන් ගෙදර එනවා. ඇරිය සල්ලන්නත් එක බීලා. ඇයි මේක වෙන්නේ? ඔබ විරෝධාකල්පයක් දක්වන්නේ විරෝධාකල්පයේ තමයි රූපේ තමයි ඔයාගේ මනසට එන්නේ. ඔබ මෙතනින් මොනවා හරි දැක්කොත් මෙතනින් අල්ල ගන්නවාමයි. මේ නිසා ඊට වඩා මේ උඩුගම් බලා යනවා කියලා කියන්නේ චෛතසික සිතුවිලි වල තියෙන සුභවාදී දැක්ම. මේ පරණ පුරුදු වෙනස් වෙ යුතු පුරුදු අතහැරලා අලුත් පුරුදු ඔබ ආයෝජනය කරගන්න, ඔබ වගා කරගන්න. අලුත් පුරුදු ආයෝජනය කරගත්ත ගමන් අර එතකොට මෙතනදී දේවල් දෙකක් වෙනවා. අරක්කු බොන එක නවත්තන්න ඔබ ආයාසයක් දාන්න මොකද වෙන්නේ? අරක්කු බීම වැඩි වෙනවා. නමුත් අරක්කු බොන්න සිතවිල්ලක් එනකොටම ඔබ මොකද කරන්නේ? මට කාට එකක් බිව්වොත් මගේ ඇඟට කෙට්ටු වෙනවා. ඒක මගේ ඇඟට හොඳයි. ඔයා හිතන්නේ නැත්නම් වතුර ටිකක් බීපු ගමන් මගේ ඇඟේ තියෙන ටොක්සයිට් ටික සේරම යනවා. මට හොඳට සනීප වෙනවා. අර හැන්ද වෙනකොට ඇඟේ අපහසුකම් මොකක්වත් නැහැ වතුර ටික බලනවා. අලුත් පුරුද්දක් ආයෝජනය කරලා අලුත් පුරුද්දකට යනවා. දැන් සිංහල අවුරුද්ද කියලා කියන්නේ අලුත් පුරුදු ඇති කරගන්න තියෙන හොඳම කාලේ. පරණ පුරුද්ද උඩුගම් බලා, මේක උඩුගම් බලා යනක් තමයි. නමුත් මේ උඩුගම් බලා යන්නේ තියෙන්නේ පරණ සිස්ටම් එකට, පරණ ක්‍රමයට ප්‍රතිරෝධයක්, විරෝධාකල්පයක් දැක්වීම නෙමෙයි, වඩා හොඳ, වඩා යහපත් අලුත් සිතුවිල්ල, අලුත් පුරුද්ද ජීවිතයට උදා කරගන්න එකතු කරගන්න.
මම හිතන්නේ මේ සැහෙන අලුත් අදහස් කීපයක්ම එපමණකින් අපිට දැනගන්න ලැබුණා. අපි තාමත් ඒ වැඩසටහනේ අවසානයට ඇවිල්ලා නැහැ. නමුත් සැහෙන දිග වෙලාවක් අපි ගැන කතා කළ නිසා දැන් අපි ගීතයකට ගොස් ඊළඟට නැවතත් ඒ කතාවේ අවසානයට යමු.
මේ විතර රත්නායකගේ ගීතවලට ප්‍රිය කරන රසිකයන් ලක්ෂ ගණක් හිටියත් චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂකවරයෙක් ලෙසට අපිට ඔහුව මුණගැහෙන්නේ චිත්‍රපට අතලොස්සකදී විතරයි. කාලෙකට පස්සේ 2018 ජනවාරි මාසේ තිරගත වුණු ආදරේ මං චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂක විදියට කටයුතු කරන්න ඔහුට අවස්ථාවක් ලැබුණා. මේ වික්ටර් රත්නායක වසර ගණනාවක නිහඬියාවකින් පස්සේ ඒ චිත්‍රපටියට සංගීත අධ්‍යක්ෂණය කරන අතරම උරේෂ රවිහාරි සමග එම චිත්‍රපටියට යුග ගීතයක් ගායනා කරලා තියෙනවා. මේ ගීතයේ ගීපද කුලරත්න ආර්යවංශගේ. මේ චිත්‍රපටය තිරගත වුණේ 2018 ජනවාරි මාසේ 18 වෙනිදා. හොඳයි, එහෙමනම් යුග ගීතය අහලා බලමු වික්ටර් සමග උරේෂ රවිහාරි.
සුසුම් කඳුලල් තරණයේ නිම් පලාවදුවේ සෙනෙහසේ සිහිරල් තරණයේ නිම් තලාව නෙතු දෙලි තුඩගින් මගේ හද ඇඳි සිතුවම්
නැවතත් මේ කතා කර සිටියේ පළදායිතා විශේෂඥ සනත් ගමගේ මහතාත් සමග. ඉතින් ඒ මහතාගේ ඒ වැඩසටහනේ අපි තෝරාගත් අන්තිම කොටසට ගොස් නැවතත් අපි කතා බහටෙමු.
අපි යමක් පැහැදිලි කළගෙන අපේ විශ්ව කොත්තරකව තරන්න බෑ වගේ කලකිරීමක් සමහරුන් තියෙනවා. නමුත් ඔබ කියන අදහසට වඩා වෙනස්. යමෙක් සත්‍ය අවබෝධ කරගැනීමේ ඥාහපත් තැනකට ගන්න පුළුවන් කියන එක ඔබ අධ්‍යක්ෂකව විශ්වාසනවා.
බැරිම කොටසක් ඉන්නවා. බැරිම කොටසක් ඉන්නවා. හැබැයි මම කවදාකවත් වද වෙන්නේ නැහැ බැරිම කොටස ගැන. මම වද වෙන්නේ පුළුවන් කොටස ගැන. මොකද මම විශ්වාස කරලා පුළුවන් කොටස. මට අදම ගානේ මට මගේ ජීවිතේ අනුන්ට බරක් වෙන්න නැති වෙන්න හදාගන්න පුළුවන් නම් මේ රටේ තව එක ආලෝකයක් නේ වැඩි වෙන්නේ. මේ රටේ මැරෙනකොට තව හොඳ ආත්මයක් තමයි එළියට යන්නේ. ඒකෙන්ද මගෙන් පටන් ගමු. මගෙන් පටන් අරගෙන අපේ ගෙදරින් පටන් ගමු. ඊට පස්සේ එන අය ආපු දෙයින් නැති අය ආපු දෙයින් නැති වෙද්දී. හැබැයි අඳුරට සාප කරමින් ඉන්නට වැඩිය එක පහනකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ පහන දැල්ලම මේ අවුල. අපි පවිත්‍ර වීමු, අපි වෙනස් වෙමු.
ඔබ විශ්වාස කරනවද ඔබ සාර්ථක වෙන්නේ කියලා?
බොහෝ පැතුමක්.
ජීවිතේ මීට පෙර මට ඔබ මුණ ගැහෙන අවුරුදු 5කට 6කට විතර පෙර. එදයි ඔබේ ජීවිතයට වඩා ගොඩක් වෙනස්. මේ ප්‍රකාශනය දැන් මේ පැහැදිලි කිරීමත් එක්ක ඉන්න ඔබ ඉන්නේ කොතනද කියන එක හරි වැදගත්නේ. ඔබ විශ්වාස කරනවා මේ කරන මේ දේවල් අත්දැකීමෙන් මිදෙමින් ඔබ සාර්ථකයි කියලා?
මම සාර්ථකයි කියලා හිතන මෙන්න මේ පැත්තේ. මගේ ජීවිතයේ බලාපොරොත්තුව අනිත් මගේ සහෝදර ජනතාවගේ ජීවිතවල ආලෝකය ලබා දෙන එක, ඒගොල්ලන්ට සිනහ වෙන්න පුරුදු කරන එක. ඒ පැත්තෙන් බැලුවම මා මේ වෙනකොට පළවෙනි රස්සාවට යොමු කරලා තියෙන දරුව ප්‍රමාණය 10000කට වැඩි. ඒ වගේම මා ගම්මාන 7ක් හද වෙනකොට සම්පූර්ණයෙන්ම නගරිටවල තියෙන ආදායම වැඩි කරවලා තියෙනවා. මම මේ වෙනකොට චක්කර දැන් මම කලින් දවසක් කිව්වා චක්කරේට බැලුව ෆේල් වෙච්ච දරුවන් වෙනුවෙන් චක්‍රේ හොඳින් මතක තියා ගන්න පුළුවන් මනෝවිද්‍යාත්මක වැඩසටහනක් මම හදලා තියෙනවා. ඒක හදපු ඒක බලපු අය අද චක්‍රවලට බලින්නේ පාඩම් කරන්න බෑම කියලා හිටපු අය ඒකේ අලුත්ම දෙයක් තියෙනවා කසාද බඳින්න බෑම කියලා හිටපු කට්ටියට ඒ දේවල් වෙනස් කරන්න. ඕනම කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. සිතුවිලි වෙනස් වෙනවා. ඉතින් ඒක මට කරන්න පුළුවන් කමක් යම් ප්‍රමාණයකට හම්බෙලා.
හරි. මේ පැයක් ඔබට කතා කළ කවුද කතා කළේ කවුද ඔහුලද සාර්ථකත්වයේ කොහොමද කියන කාරණේ වැදගත්. ඒ කියන්නේ අවසානතරට එතනද මේ සංවාදය අරගෙන ආවම සුදුසුකම් අපි ආරාධනා පිළිගැනීම වෙනුවෙන් අපි යලි හෙට උදේ 7 වෙනි පැයදී නැවත හමු වී කතා කරමු.
ඔබන්තනේ මේ අවුරුදු අදිෂ්ඨානය ගැන කතා කෙරුණේ මේ අවුරුදු ඇත්තටම අවුරුදු 6කට කලින් පැටගත වුණු වැඩසටහනක්. අදටත් මම හිතන්නේ ඒක තමත්ම ප්‍රයෝජනයි. ඉතින් ඒ ගැන ටිකක් මේ ගැඹුරට හිතනකොට මට හිතෙනවා ඇත්තටම අපේ ජීවිතවලත් මේ වගේ මේ පළදායතා විශේෂඥ වරේ කැටිර තමයි මේ සනත් දමගේ මහතා කතා කළේ. ඒ දිනවල අපි පාසල් යන දිනවල එවැනි පළදායතා විශේෂඥ එවැනි තනතුරු නැහැ, එවැනි විෂයන් තිබුණෙත් නැහැ. නමුත් මේ අදහස් අපිට වෙනත් තැන්වලින් අපිට ලැබුණා. ඉතින් මම හිතනවා මගේ පුජ්‍යලික අත්දැකීම් කීපයක් ඔබ සමග බෙදා ගන්න නම් හොඳයි කියලා. අපි මම ඇත්තටම අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලේ. අපිට ජීවිතය ගැන අපිට ඒ දිනවල ඉගැන්වුවේ බුදුදහම් වගේම ජීවිතය ගැනත් අපිට ඉගැන්වුවේ පූජ්‍ය කොටගම වාචිසර හිමියන්. ඒ හිමියන්ගේ විශේෂත් මේ කාර්යයක් තියෙනවා. හැම දෙයක්ම ජීවිතයට සම්බන්ධ කර තමයි ඒ හිමියන් කතා කරන්නේ. අපිට බුදුදහම ඉගෙනුවෙත් ඒ වගේම තමයි. පොතේ තියෙන දෙයක් නැත්නම් පාරම්පරික විදිහට බුදුදහමක් ඉගෙනුවේ නැහැ. ඊට වඩා ජීවිතේ හැමදාම වෙන දේවල් ගැන සම්බන්ධ කර තමයි එයාගේ ඒ කතාවල් තිබුණේ. ඉතින් ඒක නිසා ඇත්තටම අපේ ජීවිතවලට එයාගේ කතාවල් සෑහෙන කාවැදිලා තිබුණා. ඉතින් මම හිතුවා මම හිතන්නේ අවුරුදු 12 පමණ තමයි හිමියන්ගේ ගෙන ගන්න පටන් ගත්තේ. නමුත් 12 සිට අවුරුදු 19 විතර කාලය දක්වාම එක දිගටම විවිධ බුද්ධාගම පමණක් නෙමෙයි සාමාන්‍ය දැනීම ඇත්තරම දේශපාලනේ මේ හැම දෙයක් ගැනමත් හිමියන්ගේ කතා තිබුණා. ඒ හැම දෙයක්ම අන්තිමටම මේ වගේ ආවේ අදිෂ්ඨානයක් කරගන්න මෙන්න මේ වගේ ඒවා කරන්න පුළුවන්, මේ වගේ දේවල් කරන්න අවශ්‍යයි, මේ වගේ දේවල් ඔගලන්ගේ පෞද්ගලික ජීවිතයට හොඳයි, මේ වගේ දේවල් සමාජයට හොඳයි, ඒ වගේ දේවල් අපි අතින් කතා වුණා. ඒකම අපිට ඕන විදිහකට මේ තර්ක කරන්න ඒ හිමියන්ගේ අදහස් වලට විරුද්ධව කතා කරන්න අවසර අපිට දීලා තියෙනවා. අපි කිසිම දෙයක් ගැන බලන්නේ අපි අපිට හිතෙන්නේ නැත්නම් ඒ අදහස හරි කියලා අපි ඒ ගැන තර්ක කරනවා. ඉතින් ඒවට අපි ඉතින් මම හිතන්නේ ඉතාමත්ම මේ විශිෂ්ට චරිතයක්. ඉතින් මේ ගැන මම අපි කතා කරනවා මේ දැන් මෙහි ඇවිල්ලා මේ නවසීලන්තේ අපි සෑහෙන කතා කරනවා. ඉතින් ඒ ගැන අපි සෑහෙන මේ ඕනෑකමක් උනන්දුවක් මේ දිනවල විශේෂයෙන්ම මේ දිනවල මේ ආගමික වැඩසටහන ගැන ආගමික දර්ශන ගැන කතා කරන අවධියක් හුඟ දෙනෙක් ඒ දර්ශන ගැන කතා කරනවා. ඉතින් මේ ගැන අපි කතා කරනකොට අපිට හිතන දෙයක් තමයි මේ කොටගම වාචිසහාමුදුරන්ගේ දර්ශනය අපි කතා කරන්නේ නැත්තේ ඇයි, මේ යාළුවන් මේ හම්බෙන්නේ නැත්තේ කතා කරන්නේ නැත්තේ ඇයි යන ඒ නිසා මම උත්සාහ කළා. ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා අන්තර්ජාලයට ගිහිල්ලා ඒ හිමියන්ගේ බණ එහෙම නැත්නම් දේශනා ඒවා තියෙනවද බලන්න. ඇත්තටම පුදුමයි කොයිතරම් මේ ආනන්දය කියලා කියන්නේ බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ කියලා අපි සලකන්නේ. නමුත් ඒ විද්‍යාලයේ බුදුදහම වසර ගණනාවක් බුද්ධාමු ගණලා දහස් ගණනක් ශිෂ්‍යයන්ට ඒ දර්ශනය ජීවිතයට කොහොමද මේ එකව කරගන්න කියලා අමුතුම විදිහකට කියා දුන්නේ හිමියන්ගේ දේශනයක්වත් මට අහගන්න බැරුණා. දෙකක් තැන් දෙකක් තියෙනවා. එකක් තමයි එහිමියන් වෙනුවෙන් මුද්‍රයක් නිකුත් කරලා තියෙනවා. ඒ මුද්‍රය ගැන විස්තරයක් තියෙනවා. හාමුදුරුවෝ ගැන විස්තරයක් නැහැ. තව තැනක් තියෙනවා එහිමියන්ගේ නමට පාමංකඩ එහිමියන් හිටි විහාරස්ථානයේ පාර එහිමියන්ගේ නමින් නම් කරලා තියෙනවා. පාර ගැන විස්තරයක් තියෙනවා. ඒ හාමුදුරුවෝ ගැන නැහැ. ඉතින් අන්න ඒ වගේ තැනක් වුණාම හිතුණා මේ ගැන අපි හොයලා බලමු කියලා. ඇත්තටම විද්‍යාලේ පාසලේ ඉගෙනගත් ආදිශයන්ක කතා කරනකොට හැමෝටමත් ඒ අඩුපාඩුව දැනුණා. ඉතින් මට හිතුණා ඒක හොඳ අදිෂ්ඨානයක් නොවේද මේ වසරට කියන එක. ඉතින් ඇත්තටම ඒක හොඳ අදිෂ්ඨානයක්. අපි අදිෂ්ඨාන කරගත්තා. අපි කීප දෙනෙක් එක අදිෂ්ඨාන කරගත්තා. අපි මේ හිමියන් වෙනුවෙන් වෙබ් අඩවියක් ආරම්භ කරමු. ආරම්භ කරලා ඒ හිමියන්ගේ පුළුවන් තරම් දේවල් අපි ඒ අඩවියට ඇතුළු කරමු. සමහරට අපි නැති වෙනගේ කාලයක අවුරුදු 100ක් 200ක් ගියා වුණත් ඒ ගැන ඉදිරියට එන අයට දැනගන්න පුළුවන් වේවි. විශේෂයෙන්ම ඒ හිමියන් මේ අපවත් වුණේ මචන් වයස අවුරුදු 50ක පමණ මේ ඉස්ලා කාලෙකදී. ඉතින් කරන්නට අපි දන්නවා ලංකාව වෙනුවෙන් රට වෙනුවෙන් කරන්නට තිබුණු දේවල් ගොඩක් කරන්න බැරි වුණා. නමුත් අපි හිතනවා ඒ අදහස් එක්තන් කරලා ඉතිහාසය එකතු කරන්නට අපි මේ අදිෂ්ඨානයෙන් කරගෙන යමු කියලා. ඉතින් ඒ මගේ අවුරුදු අදිෂ්ඨානය. ඉතින් ඔබටත් මම හිතන්නේ මේ අපි කතා කළා වගේ ඒ අදිෂ්ඨානය ගැන ඔබටත් සිතුවිල්ලක් ඇති. ඉතින් ඒ ගැන අපි ඉදිරියට කතා කරමු. මේකම පුංචි මේ පණිවිඩයක් තියෙනවා. ආනන්දේ ආදිශිෂ්‍යන් මම හිතන්නේ මේ වැඩසටහන අහගෙන ඉන්නවත් ඇති. එහෙම නැත්නම් ඔබගේ අහගෙන ඉන්න ඔබගේ මිතුරුවන් ආනන්දේ ආදිශිෂ්‍යන් වෙන්නත් ඇති. එතෙන් මේ පණිවිඩය හැමෝටම යන්න විශේෂයෙන්ම කොටගම වාචිස්සල හිමියන්ගේ ගැන දැනන දේවල් ලැහැස්ති කරගන්න අපිට අපි ඉදිරියේ අවස්ථාවක් හැමෝටම මේ ලබා දෙනවා. එය ඒ වෙබ් අඩවියට ඇතුළත් කරන්නට දන්න ඕනම දෙයක් ඔබගේ අදහස් වෙන්න පුළුවන්. ඔබ ගැන ඒ හිමියන් ගැන තියෙන පින්තූරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බණ ධර්මදේශනාවක් වෙන්න පුළුවන්. අපිට ලැබෙනට සරස්වන්න බලාපොරොත්තු වෙන්නේ දිලිදී අපි ඔයගේ ගැන කතා කරනවා.
හොඳයි. අද වැඩසටහන අවසන් කරන්න අපි තෝරගත්තේ හැමදාම අප්‍රේල් මාසෙට අපි ප්‍රචාරය කරපු ගීතයක්. මේ ගීතය බක්මහා දීගේ චිත්‍රපටියේ අඩංගු වුණේ. මුලින් ඒ නාට්‍යයක් විදියට තිබුණේ බක්මහා අකුණු කියලා. ලංකාවේ කතාවක් තියෙනවානේ බක් මාසයට, එහෙම නැත්නම් අප්‍රේල් මාසයට අකුණු ගහමින් වහිනවා කියලා. මේ වසරේ නම් ඒක ඇත්තක්ම වුණා. මේ ගීතේ පද නිර්මාණය කරලා තියෙන දයනන්ද ගුණවර්ධන, ගායනා කරන්නේ වික්ටර් අත්නායක.
Let's go.
දැන් එළඹිලා තියෙන්නේ සමු ගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද වැඩසටහනට අප ඇතුළත් කළ හඬපට අප ලබා ගත්තේ 2012 වසරේ ස්වාධීන රූපවාහිනී සේවයේ ඔස්සේ ප්‍රචාරය වූ 7 වෙනි පැය වැඩසටහනින් බව කරුණාවෙන් සලකන්න. අද සීසර ලංකා නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. අලුත් අවුරුද්ද ගෙවිලා යනකොටම අප්‍රේල් මාසේ 27 වෙනිදාට 29 වෙනිදාට වෙසක් පොහොය යෙදිලා තියෙනවා. යම් කිසි වෙනසක් මේ මාසේ නැතුව අප්‍රේල් මාසයට වෙසක් උත්සවය ලැබි පොහොය ලැබීම. ඉතින් සමු ගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට සුභ රාත්‍රියක්.
Yeah.